නිර්වාණ සරණයි හැම දිනාටම තත් සෙනසුරාදා දිනවල පැවැත්වෙන සදහම් සාකච්ඡාව අපට ආරම්භ කරන්න පුළුවන්. කාට හරි ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න.
සර් තෙරුවන් සරණයි. අර එදා අර ඉස්සෙල්ල දවසේ සර් අර මේ සදෝ සංචිත්තං සදෝ සංචිත්තංති පජානාති කියලා එදා අර පැහැදිලි කරපු එක මේක ටිකක් කල්පනා කරාම තව ඒක ගැන මට මෙහෙම අදහසක් ආව සර්. මේ එක වැරදි නම් නිවැරදි කරන්න. දැන් අර අපිට දැන් මට අවඩක් කවුරු හරි ලොකු අවඩක් කළා තියෙන කෙනෙක් පසු කාලීනව අපේ ගේලඟින් යනව නැත්තම් පාරෙන් යනව දැක්කහම දැන් ඒ එතෙන්දි ද්වේෂයක් සාමාන්‍යයෙන් ඇති වෙනව සම්මස්තය සම්මත ලෝකේ. එතකොට සර් දැන් එතන මේ ඒ ඇති වෙ ඇති වුණාම එයා ඒ දැන් ගියේ එක්කෙනා ගියේ එක්කෙනා ඒ පුද්ගලයා කියලා ගත්තොත් එහෙම එතනත් සර් දැන් ඇත්තටම එතන දැකීම නිසා පුද්ගලයායි දකින්න කෙනායි තරහාපු කෙනායි ඔක්කොම එතන විද්‍යමාන වෙන්නේ එකක් දැකීම නිසා. එතන අරිය දකින්නකොටම මෙතන මේ හැදෙනවනේ මේ පංච උපාදානස්කන්ධය. ඇත්තටම ඒ කියන්නේ ස්වરૂපියක් සං මේ යාව මේ හඳුනා ගන්නවා ඒ ටික වෙනවා. එතකොට ඒ පුද්ගලයා විද්‍යමාන වීම නිසාම තමයි නිසාම කියන එක පාරට මෙයා විද්‍යමාන වෙනොත් එක්කම තමයි අර තරහ ආවේ. එතකොට එතනින් කල්පනා කළාම දැන් ඇත්තම පුද්ගලයා කියන්නේ ඇත්ත කතා කරනවා නම් විද්‍යමාන වෙන කෙනෙක් නේ. කියන්නේ ඒක කොහොමත් ගන්න බෑනේ පුද්ගලයා කියලා තනි කර ගන්නත් බෑ. මේ ඒකක් පිය නොහැක්කක් නේ. ඒ කියන්නේ මඤ්ඤණාව. ඒව මඤ්ඤණාවල්. ඒතකොට මඤ්ඤණාව මත මඤ්ඤණාව නිසා ගොඩනගිච්ච එකක් නිසා කියලා ඒක අපිට එහෙම මේ පජානාති වෙනකොට එහෙම තේරුම් ගන්නව නෙවෙයි. එහෙම හිතන එක එහෙම එන්නේ එතන සර් පොඩ්ඩක් එහෙම පුළුවන්ද සර් එහෙම හිතන්න. දැන් අර මනධම්ම මනෝ විඥාන කියලා කෙලින්ම ගන්න පුළුවන් තරහකව මනධම්ම මනෝ විඥාන එතන වෙන හැක්කක් කියන එක අරගෙන අර විදිහට හිතන්න බැරිද සර්? ඒකයි මම මේ පොඩ්ඩක් ඇහුවේ.
ඔව් මෙහෙමයි. අපි ඉගෙනගත් වේවත් එක්ක ඒ විදිහ හිතන එක සාධාරණයි. හරි.
එහෙමයි.
කෙනෙක් දකිනකොට තරහකාරය කියලා දැනගත්තා. එතකොට ඒකට අපි කියනවා එක පැත්තකින් සදෝ සංචිත්තං. තරහයි තප්පා. අනු පැත්තකින් එනවා අපට දැන් ඒ තරහ හිත ආවේ කොහොමද කියලා කල්පනා කරනකොට ඒ නිමිත්තක් තියෙන්න ඕන. ඒක මෙහෙම අඳුර ගන්න ඕන මිනිස්සේ කියලා ඒ මිනිස්සයා තරහකාරයෙක් බව දැනගන්න ඕන. ඒ දැන ගැනීමත් එක්ක තමයි අපේ පැත්තේ දෝෂ හිත හැදෙන්නේ.
එහෙමයි.
ඔව්. ඒක අපි අහලා කියන එකට අනුව හරි කොට අපි දන්න දහමත් අනුව අර මූලිකව ආයතන හොයාගෙන ගියොත් දැකීම හින්දා දැනගත්තේ.
එහෙමයි.
ඉන්නක් කියලා දැනගත්තේ. ඒ දෙන්නේ අපි මනුස්සෙක් කියලා අඳුරගත්තේ. ඒ මනුස්සයා මේ කැමති කෙනෙක්ද අකමැති කෙනෙක්ද කියලා දැන්නේ.
එහෙමයි.
ඔය විස්තරයේ ඇත්තටම ඔන වගේ දෙයක් තේරගන්න තමයි මම අර වතුරේ බල්ලගේ උපමාව ගන්න.
එහෙමයි.
බල්ලා වතුරට දෙනවා. එතකොට පේනවා. පේනකොට දෙයක් තියෙනවා කියලා දැනගන්නවා. ඒ දෙය බල්ලෙක් කියලා අඳුරගන්නවා. ඒ බල්ලාට කැමතිද නැද්ද කියන එකක් එනවා. ඒ අකමැති එකක් එක තමයි උට බුරණ මට්ටමට එන්නේ.
එහෙමයි සර්.
ඔයකම කතා කරන්න පුළුවන්. කතා කරන්න කියන්නේ තමන් හිතන එක. හිත වැඩ කරනවා තමයි.
එහෙමයි.
දැන් මේක ඇත්තටම ඔක සිතීමක් නේද? අපේ හිත හිත හිතා යන එකක් නේද ඔය තියෙන්නේ? ඒ ධර්මතාවය.
එහෙම එහෙම.
ලෝකේ වෙන එකක් සිටීම. ඔන්න ඔය උණ හැටි දැන ගැනීම සිටීම.
සිටීම එහෙම.
දැන් අපේ දැනුමට අනුව හිතන.
එහෙම.
එතකොට ඒක ඒක අපහු මන ආයතනේ වැඩ කරනවා නේද?
මන ආයතනේ වැඩ කරනවා එහෙමයි.
දැන් ධර්මකාරණේ අනුවත් අපේ දැනුම එක්ක දැන් මනස
හිතනවා.
එතකොට මොනවතන තමයි ඒ සිතනවා කියන්නේ ආපහු මාර්ග කෘත්‍ය වෙන්නේ නැහැ.
නැහැ.
හැබැයි හිතන්නත් ඕන. ඔකයි කියන තවම දන්නේ නැහැ.
එහෙම.
එතකොට දහම එහෙන දහමත් එක්ක අපි දන්නයි කේ වැරද්ද පෙන්වන්න නම් අපි හොඳට ඒක විමසලා හිතලා බලන්නවා.
එහෙම.
හරි. බැයි ඒක විමසන්නේ හිතන්නේ ප්‍රශ්න කරන්නේ කොහොමද ඕක වෙන්නේ කියන ටික තියෙන්නේ අපේ ප්‍රඥාව ඇති කරගන්න මිසක් ඒක ප්‍රඥාවේ භාවිතේ නෙවෙයි. ප්‍රඥාය භාවිතය කියනකොට ඒක මාර්ග කෘත්‍යයක් වෙනවා.
එහෙමයි.
ඒ භාවිතයේදී ඇත්තටම මාර්ග කෘත්‍ය කියන්නේ කෘත්‍ය ක්‍රියාවක්. මාර්ගය කියන්නේ ආපහු විස්තරයක් නෙවෙයි.
එහෙමයි.
කියන්නේ ඊතර වීමයි.
එහෙමයි.
එරණද මාර්ගය කියන්නේ කෘත්‍ය. කෘත්‍යයේදී අපිට කතාවක් නැහැ. කෘත්‍ය මාර්ග කෘත්‍ය කියන එකේ විශේෂේ කෘත්‍ය නැබැයි ඊතර වීමයි.
එහෙමයි.
කෘත්‍යත්‍ය ක්‍රියා.
ක්‍රියා.
දැන් ඒක අපි ලෝකෙට කියන්න ගියොත් කතාවක් තියෙනවා. කතා කරන්න ගියාම විස්තර කරන්න පුළුවන්.
එහෙමයි.
එක එක ඒ ලෝකෙට කතාව කියන්නේ කෘත්‍ය නෙවෙයි.
නෙවෙයි.
ඔව්. කියනකොට ඒක ප්‍රවීමනි දැන් බුදු කෙනෙක් පෙන්වන්නේ කෘත්‍යය මාර්ගය. මේ මාර්ගයට අනුගත නැයි කියන්නේ ඒක ඒ කියන්නේ අනුගත වීම කියනකොට අපහු අර ලෝකේ දේවල් කතාවක් නෙවෙයි. ප්‍රඥායේ භාවිතයක් කිව්වට ඉතින් අපිට එකපාරට කෘත්‍යයට බහින්න බෑ.
බෑ.
ලෝකෙ මට්ටමේනේ පටන් ගැනීම. එතකොට ඒ හින්දා තමයි හැමෝටම දැන් බාහිය දාරු తీරියල වෙන්න බෑ. මාළුන්ට පුත්තලා වෙන්න බෑ.
එහෙම.
හරි. අර ඕකත් මඤ්ඤණාවනි කියලා ඒකම තමෙන් යන්න බෑ.
මේකත්
ආකාරයක් තියෙනවා.
එහෙම.
අපි නිවන මේකයි කියලා ඒ විදිහට ඉන්නත් බෑ. හැබැයි දැනගන්න පුළුවන් කතා කරලා. හරි. ඒ අපිට වැටෙන එක නවතින්නේ නැහැ නේ උනාට.
නවතින්නේ නැහැ
නේ. විද්‍යාව දුරු වෙන්නේ නැහැ නේ එකපාරට. ඒ වගේ තමයි. හරි.
සිද්ධ වෙන්නේ මෙහෙමයි කියලා වගේ තමයි ඔය මං හිතන්නේ. සිද්ධිය මේක වෙන්නේ මෙහෙමයි කියලා වගේ නේද? එහෙම නේද ඔය හිතන මම හිතලා තියෙන එක.
ඔව්. ඒ විග්‍රහය හරි කතාවකට. හැබැයි ඒ කතාව මාර්ගය වෙන්නේ නැහැ.
නෑ.
ඒකත් ඒක තව තව ඉතින් විමසන්න ඕන ඔතන අපේ දැන් ඕක ඇත්ත වුණාට ඇයි අපි එතන නැත්තේ? මම තව පැත්තකින් හිතන්න
පුළුවන්. ඒක අපි නෑනේ එතන තරහා යනවනේ. තරහා ඉනවනේ.
ඔව් තරහා යනවා. අර ඔක්කොම වෙලා ඉවරයි.
කොම් වෙලා ඉවරයි. එහෙමයි එහෙමයි.
තරහා යනවා කියන්නේ දැන් අර ඔය කියපු දෙකේ වැදුවාම මුලින්ම ආයතන මුලාව වෙලා ඉවරයි පළවෙනි.
එහෙමයි.
දැකීම තුල. හරි. ඒ කියන්නේ දකින්න එයක් තියනවා කියලා අපි පිළි අරන්.
පිළියම්.
ඒකත් දකින්න දේ අඳුරගෙන තියෙනවා.
එහෙමයි.
අඳුරගත්තු එකට අපිට අර ඒක සැපද දුක්කද මැදහත්ද කියන ඒ වේදනාව යෙදිලා තියෙනවා.
එහෙමයි.
ඒක එතකොට අර ගැටෙන ගතියත් එක්ක යන්නේ ඒක දුක පැත්තෙන් පිටියක් නේ.
එහෙමයි.
එතකොට මොහොම මේකෙන් ගොඩක් දේවල් වෙලානේ.
එලා.
ඕකේ ඕකේ ඕන තැනකට බුදුහාමුදුරුවෝ දහම් දේශනා කරනවා. ඒකේ එක පැත්තක් තමයි දැන් අපිට ඇයි ඇත්ත පේන්නේ නැති.
එහෙමයි ඒක පාරට පේන්නේ නැහැ නේ. ඒක.
ඔව්. එතකොට දහමෙන් ඇයි ඇත්ත පේන්නේ නැති මොනවා හින්දාද?
පේන්නේ නැත්තේ නීවරණෙම හින්දානේ.
හරි හරි නීවරණ හින්දා.
එහෙමයි.
ඒකත් අපිට ඇහිලා තියෙනවා. නීවරණ වලින් ආවරණය කරනවා මොකද්ද?
නීවරණ. එහෙමයි.
නීවරණ කියන්නේ ඒකනේ. පේන්නේ නැති නීවරණ එහෙම. ආපහු නීවරණ ගත්තොත් පහක් තියෙනවා.
එහෙමයි.
ආමස්සාවද ව්‍යාපාද තීන මිත්‍ය උච්ච කුච්ච විචිකිච්ච. බුදුහාමුදුරුවෝම පෙන්නනවා නීවරණ ගොඩේ ඉන්නකොට ධර්ම පේන්නේ නැහැ කියලා. ඉතින් අපි ඉන්නේ නීවරණ ගොඩේද නැද්ද?
නීවරණ ගොඩේ ඉන්නවා.
එතකොට ධර්ම පෙන්නුණාද? ප්‍රශ්නේ නොපෙනුනොත් පුදුම වෙන්නවා. පෙනුනොත්.
එහෙම වෙයි සතේ.
අන්න අපිට දැන් ආයේ වැඩපිළිවෙලක් එතන අතු කරලා දෙනවා.
එහෙමයි
සතේ. නීවරණ දුගාණේ යටපත් කරගන්නත් ඕන නේද?
එහෙම.
ඒක ඒක නීවරණේ නැහැටි දැන් අපේ හමුදස්සයන් දුරමන් හිටන්නේ අපහු ප්‍රදේශනා පටන් ගත්තා. ඒකේ පළවෙනි එකේම අර අංගුත්තර නිකායේ කියන්නේ ඒකේ හුවනම් ඒකේ තියෙන නීවරණ.
ඒ මොකද්ද ඒ සූත්‍රය?
දේශනා හිතන්නේ තිබුණා ඊළඟුත්තර නිකායේ මුල සූත්‍ර 10ක් විතර සාකච්ඡා කරන. ඉතින් අපිට හොඳ ආරංචියක් උන්වහන්සේ ආපහු තීරණය කරලා තියෙනවා සූත්‍ර දේශනා ටික නැවත පවත්වන්න. ඊට වඩා අපිට තේරුම් ගන්න පුළුවන් විදිහට අදහස මතුවෙන විදිහට දේශනා වෙයි කියලා අපිට හිතන්න පුළුවන්. ඉතින් උන්වහන්සේට බොහොම පුණ්‍ය අනුමෝදනා කරන්න ඕන ඒ කාර්යයයේ සරයක් කරන එක.
එතකොට
ඒකේ පළවෙනි එක තමයි සූත්‍ර 10ක් මම හිතනවා දේශනා කළා. ළඟදී ඒක වැටිලා නැත්නම් වැටෙයි. අංගුත්තර නිකායෙන් අරන් තිබුණා. සූත්‍ර 10ක් ඒකේ මේ නීවරණ ගැන කතා කරනවා. මට මේ එක මතක්ුණේ කයි එක එකටත්. ඊළඟට දැන් ඒ නීවරණේ පටිගේ න්‍යාය ගැටීමනේ.
එහෙමකට
තරහ එන්න ඒ කියන්නේ ව්‍යාපාදේනේ.
ව්‍යාපාද.
ඔව්. ඒකට ඒ ව්‍යාපාදේ ඇති වෙන්න හේතුව බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ කොහමද? අසුබ නිමිත්තයි.
අසුබ නිමිත්තයි අයෝනිසෝ මනසිකාරය.
අයෝනිසෝ මනසිකාරය. දැන් අසුබ නිමිත්ත උනේ අපි දැන් අපේ දැනුමෙන් ඇහෙන එකෙන් ගලපන්න ගියත් අසුබ නිමිත්ත උනේ තරහකාරය පෙනුනේ නැකනේ.
එහෙමයි එහෙමයි.
ඒකට තරහකාරය තමයි අසුබ නිමිත්ත නේ.
එහෙමයි.
අපේ යාළුවෙක්ව දැක්කම මේක සුබ නිමිත්ත.
එහෙමයි.
ඔව්. දැන් බලන්න ඒ තරහකාරයද යාළුවද කියන එක නිමිත්තටද අයිති?
ඒක නැහැ. ඒක නිමිත්තට
නෙමෙයි. ඔව් තව කෙනෙකුට ওই දර්ශනේ වුණා නම් එයාටත් ඒක ওই විදිහටම අසුබ නිමිත්තක්ද? එයා සමහර විට අරගේ හොඳ යාළුවෙක් වෙන්න පුළුවන්.
එහෙම නැහැ ඒක තමයි. එයාට අසුබ නැහැ සමහර විට යාළු වෙන්න නම් සුබ නිමිත්ත.
අන්න එතකොට දැන් අතන ගැඹුර තමයි අපිට නිකන් හිතෙන්නේ නිමිත්තේ තමයි අසුබය තියෙන්නේ.
අපි
ගැඹුර බලන අය එහෙම කියන්නේ නැකත් බලන අය. ඒගොල්ලන්ට ඒකයි ඒව ලෝකෙට අයිති තිරස්චීන කියන්නේ. ඒගොල්ල නිමිත්තටනේ සුබදා සුබද කතාව දාන්නේ.
එහෙමයි.
දැන් ඇත්තටම නිමිත්ත පැත්තේද සුභාසුභ තිබුණේ.
නැහැ ඒක තමන්ගේ
අර අපි හලා තියනානේ එක ස්වාමීන් වහන්සේ තමයි සෝහනට ගියාම සෝහනට ගියා භාවනා කරන්න අසුබ නිමිත්ත බලලා.
එහෙමයි.
හැබැයි කර අලුතගෙන ආපු මලමිනියක් දැකලා මේ රාගය උපන්.
එහෙම.
දැන් අසුබ නිමිත්ත හොයාගෙන ගියාට හම්බ උනේ සුබ නිමිත්තනේ.
එහෙම.
නේද?
එහෙම.
දැන් මේ සුබදා සුබද කියන එක නිමිත්තටද අයිති අපේ පැත්තේ වැඩක්ද?
තමන්ගේ පැත්තේ වැඩක්. තමන්ගේ පැත්තේ ප්‍රශ්න.
තමන්ගේ පැත්තෙන් නේද? සුභා සුභගතිය හදලා තියෙන්නේ.
එහෙම.
අනේ දැන් දී බලන්න දැන් අපි පටන් ගත්තු තැන වැරදිලා.
පටන් ගත්තනම් වැරදිලා හිමයි සේ හැදී.
නිමිත්ත අපි අකමැති එකක් හින්දා නිමිත්ත පැත්තට දා. කැමැති අකමැති ගතිය තියෙන නිමිත්තද අපේ පැත්තේ?
මේ පැත්තේ.
මේ පැත්තේ. දැන් අපි බුදු ප්‍රජානන් වහන්සේගේ ෆොටෝ එකක් හරි ප්‍රතිමාවක් හරි දැක්කම අපිට ඒක සුබයි.
නිමිත්තක් එහෙමයි.
එතම වන්‍යාගමිකයෙකුට මුස්ලිම් කෙනෙකුට අසුබයි.
එහෙමයි.
එතකොට ඒ නිමිත්ත පැත්තේද සුභ අසුභ තියෙන්නේ අපේ පැත්තේ.
අපේ පැත්තේ.
ඔන්න ඔය කරුණක් තේරුම් ගන්න ඕන තැනක්.
එහෙමයි.
මූලික මට්ටමේ අපේ තියෙන වැරදි. මේ දහමේ පෙන්නන්නේ ඇත්තටම අපේ තියෙන වැරදි අපේ නදන්කම. එතකොට සුබදා සුබද කියන කතාව යෙදෙන්නේ ආයෝනිසෝමනසිකාරයෙන්.
එහෙම.
ඒක නිමිත්තට අයිති කතාවක් නෙවෙයි.
නෙවෙයි.
නේද?
එහෙමයි.
ඔව්. එතකොට මේ මූලික මට්ටම තියෙන්නේ මොකටද? අර නීවරණ ටික අපිට යටපත් කරගන්න පුළුවන්. අඩු ගානේ ඔන්න ඔය පැත්තට ආවා. ඔය දැක්මේ. මේ නීවරණ යටපත් කළා කියන්නේ ධර්ම දකින්නවා නෙමෙයි ධර්ම අහන්න සුදුසු. මනස දැන් නීවරණ වෙලා තියෙන වැහිලා තියෙන ටික අයින් කරගන්න එපා ඉස්සෙල්ලා දකින්න කලින්.
එහෙමයි.
අපේ හිත සංසුන් මනසක් අදා ගන්න වෙනවා නේ.
එහෙනම්
අපේ මනස කරන වැරදි කොහොම අල්ලන්න?
එහෙමයි සේ එහෙමයි. තමතේ තමයි කරන්නේ.
ඒක පූර්ව ප්‍රතිපදාව කියලා කියන්න පුළුවන්. දැන් අපි චතුරාර්ය සත්‍ය කතා කළේ නැහැ, පටිච්ච සමුප්පාදේ කතා කළේ නැහැ.
එහෙමයි.
දැන් තේ නීවරණ ටික අඩු කර ගන්න ඕනනේ. ඉතින් ඕකම ගන්න පුළුවන් අපි දැන් වැරදි හොයන අදහසින් දහමක් අහනකොට ඉතින් කොහොමද හම ඇහෙන්නේ? ඇයි අර නීවරණ ඉඳන්මනේ දැන් හොයන්. අපේ හිත විසිරිලා ඉව.
එහෙමයි
සර්. ඒ දහම ආවරණය කරගෙන දහම් බලන්න. ඒකයි අර අපේ අදහස් දාගෙන ඔච්චර අහන්න. වැටහෙන්නේ නැහැ ඉතින්. ඒක ධර්මතාවය. ඒක වැරද්ද නෙමෙයි ඒක ධර්මතාවය. ඉතින් ඒ වගේ දැන් අපි දැන් ගැඹුරු දේවල් කතා කළා කියලා එකපාරට ගැඹුරට තැනීම නෙවෙයි. තේරුම් ගන්නවා.
එහෙමයි සර්.
හොඳ මම හිතන්නේ යම් කිසි අදහසක්
වඩා
අපි ඉන්න තත්ත්වයට අපි ප්‍රතිකාරයක් කළොත් හොඳයි ඉස්සෙල්ලා.
එහෙමයි සර්. එහෙමයි. එහෙමයි. නීවරණ පුළුවන් තරම් අඩු කරගෙන මේ තමයි ප්‍රඥාවේ භාවිතයේ වෙනවා ස්වභාවයෙන්ම වෙනවා. එහෙම නේද සර්?
ඕ දැන් ඊළඟට පරණ අයින් වෙනකොට දහම ඇහෙන්න පටන් ගන්නවනේ. ඇහෙන දහම ඒක ඊළඟට නැත්නම් ඒකට ඒ දහම දෙන්න පුළුවන්. ඒවා වැරදි නෙවෙයි, හැබැයි ඒක මාර්ගය වෙන්නේ නැහැ අපේ පැත්තේ හැදෙන්න හොන
ස්තරයක් විතරයි නේදස.
ඒක අර පිටීමක් තව සම්පූර්ණයක් විතරනේ තව විදියට පුළුවන්.
එහෙමයි පැහැදිලි සර්, හොඳටම පැහැදිලි වුණා සර්ට. තෙරුවන් සරණයි සර්. තෙරුවන් සරණයි.
හැම දෙනාටම කොගලගේ මහත්මයාට ප්‍රශ්නයක් තියෙනවා. අර ඔබතුමා මේ මෑතදී ආරණ්‍ය ස්වාමීන් වහන්සේලා කීප නමක් එක්ක සාකච්ඡාවක් තිබ්බා. මගේ ප්‍රශ්නය ඒ අර කට්ටකඩුවට කිට්ටු ආරණ්‍යක එතන මේ කටහඬින් පඬිත හාමුදුරුවෝ හිටපු බව තේරුණා. අන්නේ ස්වාමීන් වහන්සේ එක්ක කරපු සාකච්ඡාව මගේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න කලින් පළමුව ඔබතුමාට පුණ්‍යානුමෝදනා කරනවා. මේ වගේ සාකච්ඡා කිරීම සම්බන්ධවත් අපිට විවිධ කෝණවලින් මේ ගැටලු ගැන හිතා බැලීමට අවස්ථාව ලබා දීමත් ගැන. එතකොට ඔබතුමා එතෙන්දී ස්වාමීන් වහන්සේලාගෙන් ප්‍රශ්නයක් ඇහුවා, අපි මේ ටිකේම කතා කරපු අනිත්‍ය නම් දුකයි කියලා කොහොමද තේරෙන්නේ කියලා. එතෙන්දී එක ස්වාමීන් වහන්සේ කෙනෙක් අදහස් දැක්වුවා, ඇත්තටම මට පැහැදිලි වුණේ නැහැ මොකද්ද ඒ, මොකක් හරි දෙයක් තියෙන විත්තිය නම් තේරුණා, හැබැයි හරියටම අදහස් කළේ මොකද්ද කියලා මට තේරුණේ නැහැ. ඒ ස්වාමීන් වහන්සේ කිව්වේ ඒ ප්‍රශ්නෙම්ම බැලුවා නම් ඒ ප්‍රශ්නේ මතු නොවෙනවා වගේ කතාවක්. ඔබතුමාට තේරුණා නම් පස්සේ මං අහගන්නම්, ඔබතුමාට කියන්න පුළුවන්. මගේ ප්‍රශ්නේ ඉදපත් කරන්න කලින් මං උදාහරණයකින් පොඩි පටන් ගන්නම්. එතකොට මේ ගැටලුව මොකද්ද කියලා තේරෙයි. දැන් කොගලගේ මහත්තයා අපි අර ඇඩ්වාන්ස් ලෙවල් මැස්
අමතක වෙන්න කලින් මේ
ඔව්න්නේ
ඔකට උත්තරේ මේ ළඟදී දාලා තිබුණ තේන දෝෂ සූත්‍රය කියලා සාකච්ඡාවක් තියෙනවා අපේ ස්වාමීන් වහන්සේගේ.
එහෙමයි. ආ ඒකම තමයි අහන්න බැරුව ගියා.
ඒක හොඳින් අහන්න, ඒක හරි ගැඹුරුයි.
ආ එහෙමයි.
ඔව්. ඒකේ මම හිතන්නේ ඔකට අදාළ දෙයක් තියෙනවා.
එහෙමයි. මම අහලා බලන්න.
ප්‍රශ්නේ
අහන්නකෝ. ඔව්. එතකොට අර දැන් අපේ ඇඩ්වාන්ස් ලෙවල් මැස් ක්ලාස් වලදී මේ කොග්ගලගේ මහත්තයා අපිට මැස් ඇප්ලයිඩ් වලදී ඔය දෙනවනේ ප්‍රශ්නයක් දීලා මේ උත්තරෙත් දීලා මේක ප්‍රූව් කරන්න කියලා කියනවා. එතකොට අපි උත්තරෙත් දන්නවා ප්‍රශ්නයක් දන්නවා මේ. ඔව්. එතකොට දැන් ඔතනින් අපේ පන්ති වල ඉතින් භාගයක් විතර කොගලගේ මහත්තයා නියම ක්‍රමවේදයේ මෙව්වා කළා, කොහොම හරි උත්තරයට ළඟා වෙනවා. තව කට්ටියක් උත්තරේ ගැනීමේ බලාපොරොත්තුෙන් කොහොම හරි දන්න දේවල් ගැට ගහලා උත්තරේ ගන්නවා. හැබැයි ක්‍රමවේදය වැරදි. උත්තරේ ගත්තට උත්තරේ නෙමෙයි. අන්න ඒ වගේ එකක් එනවා. එතකොට ඔව්. එතකොට
ඒ ප්‍රමාව මට මතකයි වගේ තරා විභාගයකදී දැන් අපි ඉගෙන ගත්තු ක්‍රම වලින් මං හදාගෙන ගියා. දැන් උත්තරේ එන්නේ නැහැ. ඒ සැරේ මං උත්තරේ ඉඳන් පස්සට හදාගෙන ආවා. හරි. එතකොට ඔය දෙක මං හිතන්නේ පිටු දෙක උත්තරයක් අර දෙක නොපෙනෙන විදිහට සම්බන්ධ කරලා ලියලා තිබුණා. හරි. සාමාන්‍ය කෙනෙක් බැලුවා නම් මට ඒකට මං හිතන්නේ සම්පූර්ණ ලකුණු දෙනවා. හැබැයි අපිට උගන්නපු ඒ ටීචර් කොච්චර දක්ෂද කිව්වොත් හරියට මං අර නොගැලපෙන තැන නවත්තලා මේව කරලා ඒකට මට කිඳුවයි දීලා
තිබුණා.
අර දක්ෂ ගුරුවරයෙක් හිටියොත් ඒ වැරදි ටික අපිට පෙන්නනවා. නැත්නම් අපිම අපේ වැරදි වහගන්න අර මොකක් හරි කරව.
ඒක තමයි.
ඒකයි ගුරු ඇසුර වැදගත් වෙන්නේ. කියන්න ඔබතුමා හරි.
ඔව්. එතකොට දැන් ඒකම දැන් මේ කොගලගේ මහතේ දවසල බුදුහාමුදුරුවෝ ගාවට කවුරු හරි ප්‍රශ්නයක් අරන් එනවා. ඒගොල්ලොන්ගේ ප්‍රශ්නේ තිබ්බ හැබැයි ඒගොල්ලෝ උත්තරේ දන්නේ නැහැ. නමුත් දැන් අද අපිට වෙලා තියෙනවා දැන් මෙහෙම එකක් අපි ප්‍රශ්නෙත් දන්නවා උත්තරයක් දන්නවා දැන් ඔබතුමා අපෙන් ඇහුවොත් එහෙම මොනවාරි ධර්ම කරුණක් එක්කෝ අපි කියයි මෙතන සකස් වීම බලන්න ඕනේ එහෙම නැත්නම් හේතු ප්‍රත්‍ය බලලා ආර්ය න්‍යායට එදුවා නම්
කියයි ඕක වෙන්න
බෑ කියයි ඔව් ඒ වගේ උත්තර ගොඩක් තියෙනවා ඒ වගේම දැන් අර මොකද්ද ක්‍රමවේදය කියලා ඇහුවොත් ලෞකික ලෝකෝත්තර නගලපීම එතනින් ඒක විමසගෙන යනකොට අසරණ වීම ඊට පස්සේ කල්යාණ මිත්‍රයාට යොමු වෙනකොට මේ උත්තරයක් නැතුවම ඈතර වෙනවා කියලා මාර්ගය පවා අපි දන්නවා නමුත් මෙතන මේ මට ගැටලුවාවේ අර ස්වාමීන් වහන්සේ ඒකද අදහස් කළේ කියලා මේ කොග්ගලගේ මහත්තයා මොකද මට මතකයි අර අපි දෙන්න මේ කට්ටකඩුවේ ඉන්න කාලේ ගොතටුවේ ස්වාමීන් වහන්සේ එක කරපු සාකච්ඡාවකදී ගොතටුවේ ස්වාමීන් වහන්සේ මට මතකයි එක ගමනක් කිව්වා මේ ගවේෂණයයි පර්යේෂණයයි අතර වෙනස. එතන මට මතක විදියට ගවේෂණයේදී ස්වාමීන් වහන්සේ මතක් කළේ දැන් හරක් ටික නැති වෙලා එතකොට දැන් අපේ ප්‍රශ්නේ හරක් ටික හොයාගන්න. හැබැයි අපි දන්නවා හොයාගෙන යනකොට උත්තරේ හරක් ටික ලැබීම කියලා. හැබැයි පර්යේෂණයේදී ප්‍රශ්නේ දන්නා උත්තරයක් දන්නේ නැහැ. ඒ නිසා අන්න ඒ ආකාරයෙන් මේ අපි මේ පර්යේෂණය කළ යුතුයි කියලා. එතකොට දැන් මට හිතෙනවා මෙතෙන්දි මේ අපි නොදැනීම එක තැනකදී මේ අපේ මේ දන්නා ගතියත් නිසාම ඒකම බාධාවක් වෙයිදෝ කියන සැකේ තිබිලයි මම මේ අහන්නේ. මොකද දැන් මෙහෙම හොයාගෙන යනකොටත් මේ කංච සංකාර නිච්චත්ව සමනුපස්සතෝ කියන තැනකට එන හැඟීමක් එනවා. ඒකේ ප්‍රතිඵලය තමයි ඒතන්ටානම් විජ්ජති. ඉතින් මට ඇත්තටම අර ස්වාමීන් වහන්සේ අදහස් කරපු එක නම් කොග්ගලගේ මහත්තයා හරියටම වැටහුනේ නැහැ. මේ ඔබතුමාට ටිකක් මේ ඒකත් උලුප්පල පොඩි උත්තරයක් දෙන්න පුළුවන් නම් බොහොම පිං. තෙරුවන් සරණයි.
ඔව්. එහෙනම් ඔබතුමා අහපු ගැත්ත හොඳයි. ඒ කියන්නේ අපි මොකක් හරි දන්නවා කියන්නේ යන තණ්හා මම ඒ දවස්වල කිව්වා මතකද දන්නේ අර තණ්හා ජාලිනී සූත්‍රය. හරිම වැදගත් සූත්‍රය. තණ්හා දැල අපි එක තැනකින් ලියනකොට තව තැනකින් ගැට ගැහිලා ඉවර. තණ්හා ඒකම තමයි ඔය කංච සංකාර නිච්චතෝ සමනුපස්සති. අපි අනිත්‍ය කරගෙන ඉනවා අපු කොහෙන් හරි නිත්‍යභාවයක් අල්ලගෙන මේකයි උත්තරේ කියලා අරගෙන. එතකොට මම ඔබතුමා කියපු දන්න බව ගොඩාක් කාලවලට ගන්න දන්න බව කියන්නේම නොදන්න බව කියන්නේ මොනවම හරි විදිහකට ගැලපෙනවා නම් අපි අපේ අදහසට ගැලපෙනවා මිසක් දහම අහන්නේ නැහැ දහමට අනුගත වෙන්නේ නැහැ. ඒකම තමයි මේ ඒක අපිට සාමාන්‍ය දෙයක්. ඒක කියන්නේ හැමෝටම තියෙන ප්‍රශ්නේ ඔන්නෝක තමයි. ඒක දහම ඇහිලා නැත්තම් ඒකටත් හේතුවක් තියෙනවා. අර අපේ අදහස ගලපන අපි දන්න දහම කියලා දන්න දැන් තියෙන අත්දැකීම් ටිකට ගලපන අපි දන්න දෙයට ගලපන. ඔය කියන්නේ මේකයි කියලා අහන්න කලින් දන්න. එතකොට ඒ එතකොට ඔබතුමා කිව්වා වගේ ඒක පර්යේෂණයක් වෙන්නේ නැහැනේ. අපි දන්න දේ හරිද කියලා ගවේෂණයක් කරන්නේ. ඇත්තම පරිේෂණේ අර හරක් පැලගේ අපි හිතමු අපි කැලේට ගිහින් ඇවිදිනවා. හරක් කියන කතාවත් නෙවෙයි හැබැයි මම දන්නේ නැහැ උපමා වලින් කොච්චර දෙන්න පුළුවන්ද කියලා. මොකද එතනත් දැන් අපි හොයන දේ දන්නේ නැත්නම් ඒත් හොයාගන්න බෑනේ. එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. ඒක මාගන්දී වගේ නැත්තම් අර අතර මංගන්දී නිමගක් බඳින්න කොහාටද නිමග බඳින්නේ කියලා නදන්න කෙනා වගේ එහෙම හොයලා හරියන්නේ නැහැ. යම් කිසි අවබෝධයක් මඟ සලකුණු තියෙන්න ඕන. හැබැයි අපි උත්තරේ දැනගෙන අපි දන්න මට්ටමට උත්තරේට ගලප ගලපා සෙවීමේදී හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි එතෙන්දී ඒකට උදව්ව ගන්න කල්යාණ මිත්‍රයාගෙන්. අපි සුත්‍රේ දන්නවා නෙමෙයි, ඉතින් කල්යාණ මිත්‍රය අපිව ගෙනියනවා. ඒකට අපිට තියෙන්නේ අනුගත වීම විතරයි. හැබැයි ඒ සඳහා ඉතින් හරි කල්යාණ මිත්‍රයා ලැබෙන්න ඕන, බුදු කෙනෙක්ගේ අර්ථය රස කරන කෙනෙක් වෙන්න ඕන. එතකොට අපි දෙයක් කරන්න යනවා නෙමෙයි, කල්යාණ මිත්‍රයාට සම්පූර්ණයෙන් අපේ නැවීම අනුගත වීම සම්පූර්ණයෙන් බාර දෙනවා. නැත්නම් අර මම දෙයක් කරන්න යෑම මත අපු එක බාධාවක් වෙනවනේ. ඒක ඉතින් අර කිව්වට දැන් ඔය කියන එකනොත් අපිට දාගන්න බෑ මෙහෙමයි කියලා. ඒ හින්දා තමයි මං කියන්නේ කොච්චර කොහම කළත් කමන්නේ, අපි බණ අහන්න විමසන්න කියන පැත්තෙන් යන එක හොඳයි කියලා. අර දෙපැත්තම වෙන්න පුළුවන් නේ. ඉතින් අපි අන්ධව කෙනෙකුට සම්පූර්ණයෙන් බාර දීමත් අපට ප්‍රශ්නයක්නේ. කියන්නේ අපිට කොහොමද තෝරගන්නේ කල්යාණ මිත්‍රයාද කියලා. අනිත් පැත්තෙන් අපි ගලප ගලප තනියෙන් යන්න ගියාට මේක වෙන්නේ නැහැ. දෙකේ හැබැයි ඔය වෙලාවේ හරි කල්යාණ මිත්‍රය ලැබිලා ඒකට අනුගත වුණ කල්යාණ මිත්‍රය කියන්නේ බුදුහාමුදුරුවෝ පෙන්නන අර්ථය කියන මට්ටම. ඒ අර්ථයම පෙන්නනම නම් අපේ අදහස් දාන එක නෙමෙයි, ඒකට අනුගත වෙලා ඒකේ යෙදිලා බලන එක තමයි කරන්න තියෙන්නේ. ඉතින් අද කාලේ ඉතින් සාධාරණයි අපිට සැකයෙන් විමසිල්ලෙන් බලන්න වෙන එක. එතකොට ඒ සැකය ඇත්තටම දහම ගැන තියෙන එක. ඉතින් ඒක දැන් සැක කරනවා කියලා ප්‍රශ්න නොකර ඉන්න එක නෙමෙයි, ප්‍රශ්න කිරීමමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. සුසුසා පටිපුච්ඡා අහන්, ඉතින් අහන්න හොඳින්ම ශ්‍රවණය කරන්න. ඒ කියන්නේ කියන දේම ඇහෙන විදිහට ශ්‍රවණය කරන්න ඕන. ඒකත් එක්ක ප්‍රශ්න කරන්න ඕන. ඒක එක්ක තමයි මම හිතන්නේ මාර්ග කෘත්‍ය පැත්තට එන්නේ. එතකොට දැන් ඔබතුමා කිව්වා වගේ ඇත්තටම අර මුලින් කියනකොට දැන් මේ කියන්නේ මොකද්ද කියලා මටත් තේරුන්නේ නැහැ. හැබැයි දැන් ඒ ඇහෙනකොට තියෙනවා අන්න ඔතන මන් දකින්නේ මේ මාව ගැන කියන්න නෙමෙයි, එනකොට නිකන් මේ කියන එකේ මොකක් හරි තියෙනවා. දැන් අපිට එකපාරට ඒ අදහස තේරෙන්නේ නැහැ. අදහස තේරෙන්නේ නැහැ කියන්නේ අපි මුලින් බලන්නේ එක්ක මේ හාමුදුරන්ට වැරදිලා නැත්තම් අක්කරි අපි නොදන්න දෙයක් දන්නවා කියන දෙකත්ෙන් අපිට ගලපලා. හැබැයි අපි දක්ෂ වුණොත් මේ ඇයි මෙහෙම කියන්නේ, ඒ ප්‍රශ්න වලින් ටිකක් සාකච්ඡා ඇහුවා නම් මං උත්සාහ කළේ ඒක ඇත්ත බලන්න. උන්වහන්සේ මෙහෙම කියන්න මොකක් හරි හේතුවක් තියෙන්න ඕනනේ, ඒක අපි දන්නේ නැහැ. ඒ වුණාට මෙන්න මේක හොයන්න හොඳ තැන. දැන් ඔබතුමාත් ඒකනේ හොයන්නේ. අන්නේ ඒක තමයි මං කියන්නේ අර සත්‍ය හොයන ගතිය කියන. අපි උත්තරේ දන්නේ නැහැ. ඒ වුණාට මේ මොකද්ද නොදන්න යමක් කියනවා. ඒ හින්දා නේ අපිට හොයන්නවා. අපි දන්න දේ නම් හොයන්න ඕනේ නැනේ, ගැලපුණා නේ කතාව ඉවරනේ. ඒ දැන් ගොඩක් වෙලාවට ආදහම ඇහුවා හරි ෂෝක් බාන කියලා. අපිට ගැලපුණා, හරි අපිට ගැලපුණා කියන්නේ දහම අපි දන්නේ ටිකට ගැලපුණා. නොගැලපෙනව නම් ඉතින් බැන බැන ඉන්න පුළුවන්. ඕක මේ දෘෂ්ටියන්නේ එහෙම. ඒකට ওই දෙකේම අපි කරලා තියෙන්නේ දහම අහලා නෙමෙයි අපේ පැත්තට ගැලපුණා. දැන් අපිට ඔන්න ඔය දෙපැත්ත අයින් වෙලා ඇත්තටම අර කියන කරුණක් එක්ක මොකද්ද මේ කොහොමද මෙහෙම වෙන්නේ? ඒක හරි. ඒකට යමු වෙලා විමසන්න පුළුවන් නම් මං හිතනවා ඒක සත්‍ය වෙන කෙනාගේ ගතිය කියලා. ඒ විමසීම කරන්න ඕන. ඉතින් මේ මට මතක නැහැ උන්වහන්සේ අදහස් කළේ ඔය ප්‍රශ්නේ ඉන්නේ කොහොමද වගේ පැත්තක් නේ. ඇයි? ඇයි ඔය අනිත්‍ය අනන්තයි කියන කතාව එන්නේ? වගේ පැත්තක් මතු කළා කියලා. මට ඒක හරියට මතක නැහැ. එතකොට මේ ඒක බලන්න හොඳ පැත්තක්. එකයි මං කිව්වේ ඔය දැන් ප්‍රේමදෝස සූත්‍රය තියෙනවා. දැන් අපි එක එක තැනක් යනවා. නිත්‍යයි කියන එක නම් අපි වැරදි කියලා දන්නා. අනිත්‍යයි කියන එකත් අර වගේම නිත්‍යයි කිව්වා වගේම ප්‍රශ්නයක්. අපි නිත්‍යයි කියනකොට බණිනවා, අනිත්‍යයි කියනකොට සතුටු වෙනවා. එතන අපිට ගැලපෙනවා. හැබැයි ඔය ප්‍රේමදෝස සූත්‍රය හොඳට අහලා බලන්න. නිත්‍ය බව, අනිත්‍ය බව, ඒ දෙකම ලෝකෙට කතාවක්. විතර වීම නෙවෙයි. ඒ කියන්නේ සාස්වත උච්ඡේදයි කියනකොට නම් අපි දෙකම ලෝකෙට දානවනේ. හැබැයි නිත්‍යයි අනිත්‍යයි කියනකොට නිත්‍ය ලෝකෙට දානවා, අනිත්‍ය අනිත්‍ය හරිනේ අනිත්‍ය. ඒ දහමනේ කියලා අන්න ගලපනවා. දැන් එතන අර අනිත්‍යයි කියන සංඛාරෙ නිච්චතෝ සමනුපස්සති පැත්තට, පංච සංඛාර නිච්චතෝ සමනුපස්සති පැත්තට අනිත්‍යයි කියන එකට අදහසක් තියෙනවා මෙන්න මේකයි කියලා එහෙම එනවනම් ආපහු අර මට එනවා කියන එක මේ සංඛාරණ විච්ඡති වගේ වෙනවා. ඉතින් එතන අර ප්‍රේමදෝස සූත්‍රයේ අහන්න කිව්වේ ඔන්න ඔය වගේ කියන්නේ කරුණු ගොඩාක් පෙන්නනවා මේ මාර්ගෙට වැටෙන්නේ නැති කරුණු. ඒක හැබැයි කොහොම සියුම් මනසකින් අහන්න ඕන. එතකොට ඒ මාර්ග කෘත්‍ය ඒකට ඇත්තටම උත්සාහ කරන කෙනාට තමයි මම කියන්නේ. ඒ සමහර වචන මම උදාහරණයක් විදිහට කිව්වේ. නිත්‍ය අනිත්‍ය බව, සාස්වත උච්ඡේද බව. මේ ඒ වගේ මේ තව කරුණු තියෙනවා එතන. ඒක හිමීට අහලා බැලුවොත් සමහර විට අතෙන්ට උත්තරයක් දෙන්න පුළුවන්. ඒ වගේම ඔබතුමා මතු කරපු අර තණ්හා ජාලිනී එකක් දැන් මට මතක නැහැ. ඒ කාලේ කිව්වා බොහෝ දෙනෙකු ප්‍රහන්න කියලා. ඒ වයිදී සමහර කියන වචන ටික අපි ඔහි මගහැරලා දානවා. අපිට ඒක අදාළ නැහැ. උන මොනවා කියනවද මන් දන්නේ නැහැ. නිකන් ඒ ඉතින් බුදු කෙනෙක් කොච්චර කොහොම මේක පෙන්නලා දෙනවද කියලා පේන්නේ නැහැ. දැන් අපි යම් කිසි මට්ටමකට ආවට පස්සේ ආයේ මේක අහනකොට එතන තියෙන අපේ වැරදි ටිකත් ආයේ බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙනවා. අපිට එක්කෝ ඒ වගේ අර අපේ මට්ටමට අදාළ දේශනා ඔන්න එතකොට තමයි අපිට ඇහෙන්නේ. එතකොට ඒ සූත්‍රය ඇහුවොත්, ඒ දේශනාව ඇහුවොත් මෙන්න අර කලින් අහලා නැති ටිකක් මේකේ තියෙනවා. මේ දැන් මට මතකයි අපේ මේ සායින්හන්සේ නමක් වන්දට හොයන මාත් එක්ක කතා කරලා ඊළඟට අර මගේ පොතක ආරණ එකක මට කියනවා මේ අර ඒ පොතේ පළවෙනි පිටු තුන කියවුවා නම් මේ ඔක්කොම තියෙනවා. මන් දන්නෙත් නෑ දැන් අර ගෲප් එකකට දාලා තිබුණාද කොහොමද. ඉතින් ඒක දාන්න. ඉතින් ඒක එතන තියෙන ගැඹුර පේන මට්ටම මම හිතනවා කියලා කායනුපස්සනාව පොතේ පළවෙනි පිටු තුන. දැන් මේක පටන් අරගෙනත් නෑනේ. ඒ තුනේ තියනවලු මේ කියන දේවල් ටික. ඉතින් අත් බලනකොට මට හිතුණා ඉතින් ඇත්ත නෙමෙයි මේ කොහොම ඊය විලාදම් දන්නේ නැහැ මේ මේක ඒ මානසිකත්වයෙන් ඇහුවොත් මේ කියන්නේ අපට ඒ කාලේ ඒ පොත කියවනකොට ඒ ටික වැටහිලා නැහැ. දැන් අපි තමු සක්කාය දිට්ඨි ප්‍රහාණය කිරීම එකේ මං හිතන්නේ පොතෙන් භාගයක් විතර ස්කිප් කරලා අයින් කරලා තමයි මේ අපි කියවන්නේ. අර ටික දන්නවා. ඒක නිකන් ගන්න දෙයක් නැහැ වගේ. ඊපස්සේ අර පංච උපාදානස්කන්ධය පංචස්කන්ධය මේවම නවද කියලා ඔන්නව කතා කරනකොට තමයි නිකන් අපිට හිතෙන්නේ ඔන්න දැන් තමයි දහම කතා කරන්නේ. අපි ඒ ටික හොඳට බලමු. අරවයි අපිට නිකන් කියන්නේ වැදගත්කමක් නැහැ. හැබැයි මෙහෙමයි ඉතින් ඒක දැන් අර තමන් හොයන කරුණට අදාළ දේවල් තමයි තමන් වැඩිපුර විමසන්නේ. එහෙම කරන්නත් ඕන. ඒ වුණාට ආයේ අපහු දැන් මුලින් ඉඳන් මේකක් අහනකොට අපිට සමහර විට අර අවුරුදු ගානකින් අහලා නැති එකක මම උදාහරණයක් විදියට මම කටුකරුන් දෙයන් දුරන් දෙකක් ඒත් ඔය එක්කෙනෙක් පෙන්නලා අහන්න ගත්තා. ඉතින් දැන් කිසිම මතකයක් නැහැ මේ මොනවද. ඒ වුණාට අර ඒවයි කියපු සමහර කරුණු මේ ඒ කාලේ අහනකොට අපිට අහුන වුණ තැන් මේ කියලා තියෙනවා. ඒකට ඊයේ මම තවත් සාකච්ඡාවක් ඇහුවා. මේක අපහු මේකට දාන්නත් හිතුණා. ඒ වෙනමම ස්වාමීන් වහන්සේ නමක් කරපු සාකච්ඡාවක්. ඒවයි මේ කොච්චර මේ දේවල් කතා වෙලා තියෙනවද. ඒ වුණාට අපිට ඒවා ඇහෙන මනසක අපි නැහැ. මේ හැම තැනින්ම මතක් කරන්නේ මං අපේ පැත්තේ අඩුව. ඒ පැත්ත නැතුව අපි කොහොමද මේ කියන කෙනා මෙහෙමයි කියලා මේ අපේ තියනනේ ජජ් කිරීම. ඒකට යෑමම කොච්චර වැරදිද මේ කියන කරුණට අපිට සම්පූර්ණයෙන් අනුගත වෙන්න බැරුව. ඒ කියන්නේ සියල්ල ඇහෙන පැත්තට නැතුව අපිට ඒ වුණාට අපි දන්නා මේ හඳුරු මෙහෙමයි තමයි ඔක්කොම වර්ග කරලා ඉවරයි. ඒකට අර කියන දේ ඇහිලා නැහැ. අපේ මතවලට ගැලපලා වගේ දෙයක් වෙනවා. ඉතින් මේ කවුරු වුණත් අතේ ඔබතුමා දන්නේ කවුද ඒ ස්වාමීන් වහන්සේ කියලා. මමත් හරියට දන්නේ නැති වෙන්න පුළුවන්. මොකද මම මේ කවුද මෙයා කොහෙද ඉන්නේ කතාවට වඩා මේ කියන දහම් කරුණත් එක්ක ඒ දහම් කරුණේ අපිට නිකන් අර හොයන්න තැනක් තියනවා කියලා يعني මට හිතුණා අන්න එහෙම අපිට ඕන වෙලාවක දහම අහන්න පුළුවන් නම් හොඳයි කියන ගතියක් තමයි මට දැන් මේ පස්සේ අහනකොට හිතුනේ. ඒ වෙලාවෙක හිතුනේ නැහැ. يعني අපි හැමතිස්සෙම අර සත්‍ය හොයන ගතිය පැත්තෙන් මේ ඇහෙන දහම ඇහෙන කරුණක් එක්ක ඒ එතෙන්දී ඒක එන්නේ මං හිතන්නේ අර අපේ අදහස දාන්න ඉක්මන් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට එතනින් එහාට ඇහෙනකොටම ඔක වර්ග කරනවනේ අපි මේක හරිද වැරදිද කියලා. අන්න ඒ ගතියට යන්නේ නැතුව ඒ ගතියට යනවා කියන්නේ අපේ අදහසට ගැලපුවා කියන්නේ. අපේ අදහසට ගැලපුවා කියන්නේ කියන දේ ඇහුනේ. අපේ දහමම අපි අහගත්තා. ඒ විදිහට වෙන්න බෑනේ දහමක් ඇහෙනකොට. අන්න ඒ ගතිය එනවනම් හොඳයි කියන එක තමයි මේ සුනිල් මහත්තයා කියන්න තියෙන්නේ. තෙරුවන් සරණයි.
මටත් ඒක අහනකොට මොකක්දෝ දෙයක් තියෙනවා කියලා නම් දැනුණා. ඒ හින්දම තමයි ඒ ගැන හොයන්න හිතුනේ. අනිත් එක මේ සූත්‍ර දෙකත් බලලා මේ තව ප්‍රශ්න තිබ්බොත් ලබන සතියේ ඉදිරිපත් කරන්නම්. ඔබතුමා මේ දෙන ආයෝගයට බොහොම පිං. කොගලගේ මහත්තයා තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ප්‍රශ්නයක් අහන්නම්
සර්.
දැන් මම අවුරුදු 7-8ක් සර්ගේ දේශන අහලා මෙන්න මේ වගේ අදහසකට ඇවිල්ලා ඉන්නවා. මේක පොඩ්ඩක් හරි මේක වැරදි නම් වෙනස් කරන්න සර්. දැන් මට හිතෙන්නේ සර් අපේ ආයතන හටගන්නේ ඒ ආයතනවලට ගොදුරු වෙන්න නෑ, ආයතන හටගන්නකොට තමයි ඒවට ගොදුරු වෙන්න රූප හටගන්නේ. ඇසට රූප, කනට ශබ්ද, මේවා අපිට ලැබෙන්නේ අපේ ආයතන හටගන්න මොහොතේදී. එතකොට ඉමස්මින් සති ඉදං හෝති කියන එකෙන් කියන්නේ මෙන්න මේ ඇස ඇති කල්හි ඇසට ගොදුරු වෙන රූපයක් හටගන්නවා. ඊට පස්සේ ඒ දෙක රූපේ ප්‍රත්‍යයෙන් ඇස ප්‍රත්‍යයෙන් රූපේ දිගට පවතිනවා. කනත් එහෙමයි, ඇඟත් එහෙමයි, නහය දිවත් එහෙමයි. ඒක හටගන්නකොට ඒකට ගොදුරු වෙන අදාළ රූපය හටගන්නවා. ඒ දෙක එකිනෙකාට ප්‍රත්‍ය වෙනවා. හදිසි ඇස හට නොගත්තොත් ඇස ගැන කතාවක් නෑ, මොකද හට නොගත්තු නිසා. එතකොට හට නොගත් ඇසකට ගොදුරු වෙන්න රූපයක් තියෙන්න බෑනේ. ඒ කියන්නේ ඇසක් හටගන්න රූපයක් වෙන්නේ ඒක රූපය ඇසකට ලක්වීමදී නිසා රූපත් ගැන කතාවකුත් නැහැ. එතකොට ඇසකුත් ඇසක් හට නොගැනීම නිසා ඇස ගැන කතාවකුත් නැහැ. ඒකට ලක්වන රූපයක් ගැන කතාවක් කොහොමත් නැහැ, මොකද ඇස නැතිනේ, ඇස හට නොගත්තු නිසා. ඒක තමයි මට හිතෙන්නේ මස්සින් අසති දන්න හෝති කියන්නේ කියලා. මෙය නැති කල්ලි මෙවැන්නක් කතාව කරන්න බෑ කියන එක. කියන්නේ ඇස හට නොගන්න කල්ලි ඇසට ගොදුරු වන රූපයක් ගැන කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියන එක. ඒ විදිහටම කනනාසය දිවකය ගැනත් ඒ විදිහටම කියලා තමයි මට කියන ඒවා ඉඳලා මම ඇවිත් ඉන්න දැක්ම. එතකොට සර් ඊට පස්සේ මට හිතෙනවා දැන් ඇස හට මේ ඇති කල්ලි මේ වේ, ඇස ඇත කල්ලි රූපය වේ නම් එතෙන්දි ඇසයි රූපය එකතු වෙනකොට ඇතිවන ඇසේ විඥානය කියන්නේ ආයි මන ධම්ම මනෝ විඥානය. කියන්නේ ඒක මනස් ඇස සිත ඇති වෙනවනේ ඇස රූපේ ස්වාමීන දැන් ඇස ඇති කල්හි රූපය හට ගන්නවා. එතකොට ඒ දෙක එකතු වෙන විඥානය හට ගන්නවා. ඒ විඥානය සිත කියන්නේ නැවතත් මන ධම්ම මනෝ විඥානයක්. එතකොට ඇස කියන එක මට මගේ මනසෙන් හැදෙන එකක්, රූපයත් මට මගේ මනසෙන් හැදෙන එකක්. මන ධම්ම එකතුෙන් හැදෙන මනෝ විඥානීය ප්‍රතිපලයක්. මන පවතින්න බෑනේ, මන හටගන්නකොටනේ ධම්ම පවතින්නේ. කියන්නේ මනට ගොදුරු වෙන්නේ ධම්ම නිසා මන කියන එක හටගන්නේ ධම්ම. මන කියන එක හටගන්නකොට තමයි මේ ධම්ම. නැත්තම් ධම්ම ගැන කතාවකුත් නෑ. කියන්නේ අරමුණු ගැන කතාවකුත් නැහැ මන හට නොගත්තොත්. එතකොට මනට ගොදුරු වෙන අරමුණක් විදියට මේ ඇහැ කියන එක මට මෙවිලා පේනකොට තමයි මට මේ ඇස ඇති කල්ලි කියන කතාව එන්නේ. එතකොට තමයි අර මම මේ දක්වා මට ඔය ඔන්නෝම මම හිතන් ඉන්නවා සර්. මං වැරදිද?
දැන් ඒකේ පළවෙනි කරුණ අපි යනවා දැන් මේ පෙනීම තියෙන හින්දයි මේ කරුණ. ඒ කියන්නේ දැකපු දේවල් ගැන ඇසීම තියෙන හින්දයි සද්ද කතාව.
ඔව් සර්.
දැනීම හින්දයි දැනුණ දේවල් ගැන කතාව. දැන් සිතීම තියෙන හින්දයි හිතපු දේවල් ධම්ම කියන ඒවා ගැන කතාවක් තියෙන්නේ. ඒකට ඒක අනිත් පැත්ත තමයි. ඒකෙන් තොරව එහෙම කතාවක් එදෙන්න බෑ.
එදෙන්නේ නෑ සර්. හරි.
පැත්තකින් ගැලපෙනවා. අර මේ කල්ලි මේ වේ මේ නැත්තම් වෙන්න බෑ. ඒ කරුණෙම ගොඩාක් දේවල් තියෙනවා. දැන් ඒ සිද්ධිය ගන්නකොට ඒක අර බතමිටි දෙක හේතු කළා වගේ.
ඔව් සර්.
දැකීම කියන එක නැත්නම් ඇසීම කියන එක දැනීම ඇති දැන ගැනීම.
ඔව්.
ඒ හේතු වෙලා තියෙන ගතිය මම දහම් කරුණ වලට ගැලපෙව්වොත් අර නාම රූප විඥාන වගේනේ බටමිටි දෙක.
ඔව් සර්.
එකක් නාම රූප බටමිටි, අනෙක් එක විඥාන බටමිටි. තමයි මේ ඔකමම කළපුවා. එතකොට ඒක හේත් ඉතු වෙලා තියෙනකන් විතරයි බටමිටි දෙකේ කතාව තියෙන්නේ. එකයි බටමිටි දෙකක් කියන්නේ එකක් තනියෙන් කතා කරන්න විදිහ නැහැ.
ඔව් ඒක තමයි අනිත්‍ය කියන්නේ නේද?
ඔව් අනිත්‍යකෙන්තරව මේක පවත්වන්න නැහැ. ඒක අපිට එක්තරා විදිහක අනිත්‍යයක්. හරි?
හරි.
يعني මේක මත රඳා පවතින අනිත්‍ය එක.
ඔව්
සර්. එහෙනම් අනිත්‍යයිනේ.
ඔව් සර්.
මොකක් හරි මත අපි හිතමු මොනවා හරි බැලන්ස් කරනවා කියලා මොකක් හරි උලක් උඩ තියලා.
ඔව්.
නේද? ප්‍රබාණ කරකවනවා ඇති නැත්නම් මොකක් හරි තියලා ඔය සර්කස් පෙන්නනවා ඇති ඔය බැලන්ස් කරන්නේ මොකක් හරි මතනේ.
ඔව් සර්.
දැන් ඒක මත රඳා පැවතීමන්නේ තියෙන්නේ. එතකොට උඩ තියෙන එක කෙලින්ම පිට කියන්න ඕනේ නැහැ මේක අනිත්‍යයි කියන එක පේනවනේ.
ඔව් සර්. අරක නැත්තම් මේක නැහැනේ. මේක තින්න බෑනේ.
අන්න ඒකෙන් තොරව මේකට කිසිම පැවැත්මක් පිහිටීමක් දෙන්න බෑ කතාවක්වත් දෙන්න බෑ අර බඹරයක් කරගෙන එක ගන්නකොට නේ. ඔව් ඒ මොකක් හරි මත රඳා පැවැතීමක් පිහිටීමක් හරි. එතකොට දැන් අර මේ ඇතිකල්හි මේ මේ කතාවේදී දැන් බලන්නේ දැකීම එකයි දකින දේවල් සීම එකයි අහන දේවල්. අපට දැන් ඔය වගේ මම ඉන්න හින්දායි මම දැනගන්න දේවල් කියලාත් යන්න පුළුවන් නේ. ඔව් සර්. ඔව්. ඒ කියන්නේ මොනවා හරි දැනගත්තා කියලා මම ඉන්නවානේ. ඒක
ඔව්.
ඔව්. කියන්නේ මට හරි මගේ හරි වෙන්නේ මම ඉන්න හින්දා.
ඔව්
මම යදුන් නැත්නම් ඒ කතාව ඉන්න බෑනේ. ඒක එක පැත්තකින් බලනකොට ඒක හරි. ඒ කියන්නේ හැබැයි ඕක දැන් ඔතනයි අපිට ඔය කතාව කියනකොට අනිවාර්යෙන් ಜಾති දෙකක් ඕනනේ. දැන් අපි මෙයයි මෙයයි කියනවා ඔය ඒකෙදී අපිට සම්බන්ධය පේනවා මේ ಜಾති දෙක එකකින් කරව අනිත් එකට ප්‍රයත්නක් නැහැ කතාවක්
නැහැ. ඔව්
කියන සම්බන්ධ. ඒ කියන්නේ නාම රූපේ කතා කරනවා නම් විඥානේ තියෙනවා නේ. විඥානේ කතා කරනවා නම් නාම රූපේ තියෙනවා. අර දෙක වෙන් කරන්න විදිහක්
නැහැ.
ඒක තමයි අර බටමිටි දෙක හේතු කළා වගේ අන්‍යෝන්‍ය තත්ත්වය කියන්නේ. එකකින් තොරව අනිත් එක කතාවක් නැහැ. අර වීණාවේ සද්දේ ගේන්න කිව්වා වගේ සද්දේ වෙනම ගේන්න විදිහක් නැහැ. ඒ ප්‍රත්‍යංගෙන් තොරව. හරි.
හරි.
වෙන් කරලා ගන්න බෑ ඒක. වෙන් කළොත් වරද්දගෙන කියන අදහස එතනින් ගන්න. අපි මොකක් හරි ගැන වෙනම කතා කරනවා කියන්නෙම ධර්මතාවය දැක්කේ නෑ. නේද?
ඒක
පැහැදිලි. එතකොට රූප ගැන අපිට වෙනම කතා කරන්න පුළුවන් නම් දැකීමෙන් තොරව. එතකොට ඕක නෙමෙයි මේ බුදුහාමුදුරුවෝ පෙන්වන දහම. කියන අදහස එක පැත්තකින් ගන්න ඕනේ. ඒක පැහැදිලි යති මම අර බල්ලගේ ප්‍රමාණය ඔය අදහස මත කරන්න හදනවා වතුරේ බල්ලා.
හරි.
දැන් ගොඩ ඉන්න බල්ලගේ මුලාවකින් තොරව වතුරේ බල්ලෙක් වතුරේ බල්ලා වෙන් කරන්න පුළුවන්.
බෑ බල්ලා බලනකොටනේ අත පේන්නේ.
අන්න හරි. ඒකට ඒ බැලීමෙන් තොරව නැත්නම් ඒ බැලීම කිව්වත් නොදන්නකම අවිද්‍යාවෙන් තොරව වතුරේ බල්ලා ගැන කතාවක් එන්න බෑනේ. ඔව්. ඒකේ දැන් ඔන්න ඕක එක සම්බන්ධය. හේතුවෙන් ඵලය වෙන් කරන්න බෑ. ඒකම දකින්න ඕන ඵලය නැතුව හේතුවට තියෙන්නත් බෑ කියන එකත් දකින්න ඕන. අපි ගොඩක් අය ඔව් ඵලය අනිත්‍යයි කියලා මේ හේතු ටික නිත්‍ය කරගන්නවා.
පහසය දෙක අනන්‍යමන්‍ය ප්‍රත්‍ය වීම නිසා තමයි පවතින්නේ නේ. ඒ කියන්නේ හේතුව නැතුව හැට බල්ලට ඉන්න බෑ. බල්ලා කියලා එකක් කතා කරන්න බෑ. බල්ලාගේ අර වතුරේ වැටිච්ච රූපේ හට නොගත්තු වෙලාවක.
ඔව්. ඒකේ දැන් අපිට පේන්නේ වතුරේ ඉන්න බල්ලාගේ පැත්තෙන් විතරනේ. හැබැයි වතුරේ ඉන්න බල්ලා අනිත්‍යයි කියනවා මිසක් අපි ගොඩ ඉන්න බල්ලා අනිත්‍යයි කියන්නේ නැහැ. දැන් ඔය ඔය දෙකම කතාව එන්නේ ඔය සිද්ධිය එකයි කියන එක දකින්න. එතනයි ඵලයේ විතරක් නෙමෙයි හේතුවෙත් අනිත්‍ය දකින්න ඕන. අපි ගොඩක්
වෙලාවට
ඔව් අපි ඵලය අනිත්‍ය කරලා හේතුව ඉතුරු කරන ගහම කරුණු අපිට ඇහෙන්න ලැබෙනවා. ඒකයි දැන් කියන්නේ මේ මෙන්න මේ සතර මහා ධාතු තියෙන තැනක අපි මේක උපද්දගෙන. එතකොට අර උපද්දගත්තු එක කරාම්මා හරි දරුවා හරි නැත්නම් සල්ලි කොලේක වටිනකම හරි කොලේ තියෙන තැනක අපි වටිනකම උපද්දගෙන. එතකොට ඒ වටිනකම දීපු එකට විතරයි එතන අදහස යොමු කරන්නේ. හේතුව පැත්ත එහෙම්මම තියෙනවානේ.
ඒක නෙමෙයි තමයි. ඒ කියන්නේ ඔව්.
මම වරදි නැතනක් වෙන්න.
එතකොට අපි ඒ කියන්නේ අර බල්ලා
ඔව්
සමාජ සබත්තරේ බල්ලෙක් ඉන්නවා එක හෝ නැති එක බත්තරේ බල්ලා ඇති බව හෝ නැති බව දෙකම හම්බෙන්නේ මගේ ඇහැ හටගත්තම.
අන්න හරි. අපේ ඇහැ පැත්ත නිත්‍ය කරගෙන නේද ඉතුරු කතා ටික දැකපු දේ ගැන කතා.
ඔව්.
අනේ ඒක තමයි අර ඔබතුමිය කියපු අර දැන් දැකීමෙන් තොර දැකපු දේ. දැන් ඒකෙදි මතක තියාගන්න ඕන දැකපු දේ විතරක් නෙමෙයි අනිත්‍ය. දැකීම කියන එකත් අනිත්‍යයි කියන එක. ඒ කියන්නේ ඇහැ කියන එකත් අනිත්‍යයි. ඇහැට පෙනුන දේ විතරක් නෙමෙයි.
ඔව් සර් හරි.
අපි පෙනුන දේනේ ඇහැම කරඳා පවතිනවා කියන්නේ. එතකොට ඇහැ ඔය නැත්තම් අර පෙනීම නැති කරනවා මිසක් يعني පෙනුන දේ නැති කරනවා මිසක් අපි ඇහැ පැත්ත අල්ලන්නෙම නැහැ. ඒ තියනවදවත් දන්නේ.
ඔව් හරි. ඒ දෙක එකට යන්නේ සර්. ඒක තේරෙනවා.
ඔව්. ඔක මම අර ඉස්සර මං ගන්නවා අර කණ්ණාඩියේ ප්‍රතිබිම්බ හැදෙන එකේ අපි ප්‍රතිබිම්බ අනිත්‍යයි කියලා නම් දන්නවා. කණ්ණාඩිය අනිත්‍යයි කියලා දන්නේ නැහැ. ඇයි ඇයි කණ්ණාඩිය අනිත්‍ය වෙන්නේ?
ඇස හටගත්තු වෙලාවට නිසා කණ්ණාඩිය අපිට ලැබෙන්නේ. ඇස ඇස ඇති කල්ලි තමයි කණ්ණාඩිය. ඒ ඇති බව හෝ නැති බව.
ඒක මේ දැන් ඇහෙන් කතා කරන්නේ නැහැ. කණ්ණාඩිය උපමාව ගත්තොත් දැන් ඔන්න බිත්තියක් තියෙනවා. අපි ඕකට දැන් කණ්ණාඩිය කියලා කියනවද? බිත්තියකට
නෑ නේ.
නෑ. ඇයි? ඇයි?
ඉතින් අපේ ප්‍රතිබිම්බ වෙන්නේ
නැහැ. ආ ප්‍රතිබිම්බ නැහැ. ප්‍රතිබිම්බ නැති නිසා කණ්ණාඩි කතාවක් නැහැ. බැරි වෙලාවත් ඔය කිය මොකක් හරි විදිහකට පොලිෂ් කරලා මොකක් හරි ප්‍රතිබිම්බයක් එන ගානකට ඔක වෙනස් වුණා කියලා හිතන්න. දැන් ඉස්සෙල්ලා නැති ප්‍රතිබිම්බ උපදිනවානේ. දැන් ප්‍රතිබිම්බ තියෙන පිටියේ ප්‍රතිබිම්බ තිබුණේ නැහැ. හරි. එතකොට ප්‍රතිබිම්බ විතරද ඉපදුනේ? කණ්ණාඩියක් ඉපදුණා නේද?
දැන්
තව දෙයක්
බිත්තියක් නේද?
එතනද ප්‍රතිබිම්බ නිසා කණ්ණාඩිය උපදිනවා කියන්නේ. කණ්ණාඩිය නිසා ප්‍රතිබිම්බ අපිට ලේසි දකින්න. ප්‍රතිබිම්බ නිසා කණ්ණාඩිය උපදිනවා කියන එක දකින්න අමාරු. අර අන්‍යයන් අන්‍යමඤ්ඤ පත්‍ය කිව්වට අන්‍යෝන්‍ය විදිහට කිව්වට අපිට එක පැත්තකට තමයි ඔබ පැහැදිලි වෙන්නේ. අනිත් පැත්ත පැහැදිලි වෙන්නේ නැහැ. එතකොට එතන මට කියන්න උනේ දැන් ඇස නිසා ඇහෙන් දකින රූප කිව්වා වගේ රූප නිසා ඇස කතාව. කන නිසානේ ඇහෙන බව නිසානේ සත්‍ය කතාව තියෙන්නේ.
ඔව් සත්‍ය බව නිසා තමයි කනහට කනක් ලැබෙන්නේ.
සද්ද බව නොතිබුණා නම් කනක කතාවක් යෙදෙන්න පුළුවන්.
යෙදෙන්නේ ඒ දෙක එකට යන හින්දා.
කන කියන එකට අර්ථයක් එන්නේ නැහැ නේද? සද්ද කතාවක්.
ඔව් සර්.
හරි. නැයි ඒ ඔන්න ඔය පැත්ත දකින්න අඩුයි අපි අර ගොඩක් කාලවට අර පැත්තට ගැලපුවට. ඵලයට විතරක්
නෙමෙයි. ඕක දකින්න අමාරුයි නේ සර්. අපේ ඇඟ අපිට දැන් මගේ ඇඟ මට පේනවා මට දැනෙනවා මේකට තමයි දැන් ඇහැ ඒක ටිකක් අමාරුයි නේ සර් දකින්න.
මට හිතිලා තියෙන්නේ අපිට දැන් අර මං කියලා තියන දැන් කීප දෙනෙකුට හයට ඕක දකින්න එක තමයි අමාරුම දේ. මොකද මේ ශරීරය ඔය අනිත් මොනව නැහැ කිව්වත් ශරීරේ නැහැ කියලා අපිට හිතන්නම බෑනේ. නිකන් මේ දැනෙනවනේ.
ඕ සදරි දෙනවා එහෙම වෙනවනේ.
දෙනවා රස්නයක් දැනෙනවා හීතල දැනෙනවා කට්ටක් දැනෙනවා. නැසී මතුරු සර්පෙන්. ඔන්න බලන්න දැන් අර කජ්ජනීය සූත්‍රේ.
අහා
බලන්න මේ බුදුහාමුදුරුව පෙන්වන්නේ රූපණ කියන එක කියලා රූපය කියන රූප කියන්නේ රූපණේ කියලා කියන රූපතිති කෝබික්ක වේ තස්මා රූපන්ති උච්චති. ඊළඟට කේන රූපති කියලා අහනවා. මොනවයින්ද රූපණේ? දැන් රූපණේ මොකද්ද කියලා නෙමෙයි මොනවයින්ද රූපණේ? අන්න එතෙන්දී ගන්නෙ නේද කුසගින්නෙන් පිපාසෙන් මෙසි මදුරු දෂ්ට කිරීමෙන් සීතලින් උස්නින් මොනවයින්ද රූපණේ? දැන් අපිට දැන් ඔක ගොඩක් වෙලාවට ගන්නෙ මේ තියෙන ශරීරේ ඉතින් අර වයින් වෙනස් වෙනවනේ කියලා. ඒකත් වඩා බලන්න මේ දැන් කුසගින්න දැනෙනකොට නේද ශරීරේ මේ බඩ කියන එක උපදී.
ඒ කියන්නේ අනික් පැත්තේ තියෙනවනේ ශරීරේ තියෙන හින්දා නේද කුසගින්න දැනෙන්නේ කියලා.
ඒ පැත්තේ තමයි අපි ඉන්නේ අපේ දෘෂ්ටිය බලවත්ව තියෙන්නේ. ශරීරයේ තියෙන නිසායි මේක සම්දරට ශරීරයට දැනෙන දේවල්. හරි. හැබැයි අපිට තේින්නේ නැති පැත්ත තමයි දැනීම නිසා නේද ශරීරයේ කතාව ආවේ.
ඔව් අර ඇසගෙන හිතුවා වගේම හිතුවොත් සර් ඒ දෙක ඔව් ශරීරයේ ඉඳලා දැනීම දැනෙන වෙලාවට තමයි හය.
අන්න දැන් ඔය කුසගින්නක් හරි පිපාසයක් හරි අපි ඔය දැන් විහිළුවටත් කියන්නේ ඔළුවේ කැක්කුමක් ආවම දැන් ඔළුව තියෙන බව දන්නවනේ කියන්නේ.
ඔව්
නැත්තම් දන්නෙත් නැහැනේ ඔළුව තියනවාද කියන්නේ.
සර් ඒකද රුප්පණය?
නැහැ ඒකෙන් අදහස ගන්න ඔක එක පැත්තයි මේ පැත්ත. ඒ පළය පැත්ත විතර නෙවෙයි හේතු වේ අනිත්‍යයක් දකින්න ඕන කියන එක මේ මතු කරන්නේ.
හරි සර්. කය හටගන්නේ දැනෙනකොට.
දැන් ඇහැ හටගන්නේ පේනකොට. ඒ කියන්නේ ඇහැ තියෙන්න ඕන පේන්නේ. හැබැයි පේන නිසායි ඇහැක කතාව වෙන්නේ.
ඔව් ඒ සර් ඒක දකින්න තරම් එච්චර ලේසි නෑ තමයි ඇඟ සම්බන්ධයෙන් දකින්න.
අන්න හරි. දැන් අපිට කයට හරි අමාරේ නිසා තමයි මම අර කීපසරයක් මම ප්‍රගුණ කරන එක අහනකොට මම කියන්නේ තමගේ ශරීරය ගැන බලන්න එක එක ඉරියව්ව. මේ ඉරියව්ව දැන් මොන ඉරියව්වද ඉන්නේ? ඕක මේ සාමාන්‍ය පටන් ගන්න හොඳ තැන පටන් ගන්න කියන බලන්න හොඳ තැන. ඕනගෙනුට දැන් මේ මොහොතේ මොන ඉරියව්වද කිව්වොත් හිතට දන්නව නේද තමන්ගේ ශරීරයේ තියෙන හැටි?
ඔව් සර් වාඩි වෙලා ඉන්න බව දැනෙනවා.
ඔව් වාඩි වෙලා ප්‍රධාන ඉරියව්ව දැම්මට ඕකේ අත්පය මෙහෙමයි තියෙන්නේ මේ ඇඟිල්ලක් හෙල්ලුවත් මේ ඇඟිල්ල නමාගෙනද දිගටමද කොහොම විස්තර ටික ඔකේ තියෙනවා නේද?
ඔව් සර් ඒ දැන් දැනෙනවනේ.
දැන් මේ මොහොතේදී දැනෙනවනේ තමන් දන්නව නේද?
දන්නවා.
දැන් මගේ ශරීරෙ මෙන්න මෙහෙමයි කියලා දන්නව නේද? ඒ නිසා නේද දැන් මොන ඉරියව්වේද අහපු ගමන් උත්තරේ ආයේ දෙපාරක් හිතන්න දෙයක් නැහැ නේද? මේ වාඩි වෙලා මෙහෙම ඉඳාගෙන. හරි. කියන එක නිකම්ම එනව නේද?
ඔව් සර්.
නමුත් වෙන හිතන්න දෙයක් නැහැ නේද අපි? මේ ඉරියව්ව.
ඔව් ඒක හිතේ ඇඳිලා පේනවා මම ඉන්න හැටි.
ආ ඇඳිලා පේනවා. දැන් ඕන අතනත් වැඩගත්. දැන් අපිට හිතෙන්නේ මේ කියන ශරීරය ගැන කතා කළා කියලා. හැබැයි මේ ඇඳිලා පේන ශරීරය නේද අපි විස්තර කළේ? මේ මොහොතේ පුටුව උඩ තියෙන ශරීරය ගැනද ඔය විස්තර කළේ? ශරීරයයි පුටුවයි කියලා ඇඳිලා අපිට පේන එක ගැනද විස්තර කළේ?
ඔව් මගෙන් ඇහෙන් පේන ටික නම් නෙමෙයි මුළු ඇඟම මට හිතේ ඇඳෙනවනේ. ඇහෙට ඇහෙන් පේන්නේ නැහැනේ සර් මගේ ඔළුව එහෙම. නමුත් මට හිතේ ඇඳෙන එකේ ඔළුව ඉඳලම පේනවනේ. ඒක තමයි මම විස්තර කරන්නේ.
ඔය චිත්‍රේ තියනා නේද තමන්ගේ ශරීරයේ හැඩයයි වාඩි වෙලා ඉන්න පුටුවේ විස්තර ටිකයි ඔක්කොම ටික ඔය චිත්‍රය තුල තියනා නේද ඔය ඇඳිලා පේන.
තියනවා සර්. ඔව්.
එතකොට අපි ඕක දිහා බලාගෙන නේද දැන් මේ කියන්නේ.
ඔව් සර්. ඒක තමයි කියන්නේ.
ඇත්තටම ඔය පේන්නේ එළියේ තියෙන එකද අල්ලලා බලන්න පුළුවන් ශරීරයද? අල්ලලා බලන්න පුළුවන් පුටුවද? නැහැ නේ.
ඔසෙහෙම හිතුවම නම් නැහැ තමයි.
ඉතින් දැන් දැන් ඔය ප්‍රශ්නේම මං ඉස්සෙල්ලා S2 වහගන්න කියලා. දැන් S2 වහගන්නකො. දැන් කියන්න ඉන්නේ මොන ඉරියව්වද කියලා.
ඒත් මාඩි වෙලා ඉන්න.
ඔව්. මම දන්නව නේද ඔය?
ඔව් සර්.
ඉතින් මේ දැනගන්නේ එළියේ තියෙන ශරීරයද එළියේ තියෙන පුටුව? මම දැන් ප්‍රශ්න කරන්නේ.
නැහැ ඒක ආයෙත් මන ධම්ම මනෝ විඥානයක් තමයි.
ඒ වර්ග කිරීමට වඩා අපි විශ්වාස කළේ එළියේ තියෙන එක කියලා භෞතික දේ කියලා.
ඔව්.
භෞතික දේ නෙමෙයිනේ ඔය තියෙන්නේ. භෞතික දේ පෙනුනා ඇස් වහගෙන ඉඳිත් පේන්න විදිහක් නැහැ. නේද?
ඔව් සර්.
ඔන්න ඕක තමයි දැන් පරිේෂණය කරනවා. මේ ශරීරය කියලා යමක් හම්බ වුණා, ඉරියව්ව කියලා යමක් හම්බ වුණා. ඇත්තටම මේ තියෙන දේද හම්බ වුණා? දැන් ඔය හිතට පේන දැන් කතා කරන්න කියන්න වෙනවනේ හිතට පේන කියලා නැත්නම් ඔය සතහනක් පේනවනේ මොකක්ද?
ඔව් සර්. හා
නේද?
ඔව් සර්.
දැන් මොකද පේන්නේ කියලා අපි ඉතින් කියනවා හිතට පේනවා කියලා. නැත්නම් මනසට ධම්ම කියලා අපි නමත් වෙනවා.
ඔව් සර්.
හැබැයි අපිට මනසවත් ධම්මවත් හම්බ වෙලාද දැන් පේන ගතියක් තියෙනවා. දකින්න ස්වභාවයක් තියෙනවානේ. දකින්න කියනකොට අපි දන්නවා හැබැයි මේ
ඇහැට පේන එක ම නෙමෙයි සම්පූර්ණ එක සම්පූර්ණ කම්ප්ලීට් වෙලා පේනවා හිතට.
ඔව් එතෙන්දිත් කියන්න යනවා ඇහැට පේන එකම නෙමෙයි ඊට වඩා වැඩිපුරයි වදාලා කියලා නෑ මං කියනවා ඔය ඇහැට පේන කිසිම දෙයක් නෙවෙයි ඔය දැන් පේන. හැබැයි පේනවා. ඒක පේනවා කියන්නේ දැනගන්නවානේ.
ඔව් සර්.
මේ ඉරියව්ව මේකයි කියන දැනගන්නවා. කොට මේ බලන්න මේ ප්‍රායෝගික දෙයක් කියන්නේ දහම් කරුණු නෙමෙයි. ඔකට අර ඉගෙන ගත්තු මන ධම්ම කතාව දාන්න යන්න එපා. මේ මොහොතේ ශරීරය. මේ මොහොතේ ශරීරය තමන්ගේ ශරීරය. හරි? දැන් ඇත්තටම ඔක ඇත්තටම තියෙන ශරීරද ඔය පේන්නේ? තියෙන ප්‍රශ්නය අනිත් පැත්තෙන් අහනවා. අපි විශ්වාස කරපු ශරීරද? විශ්වාස කරපු කියන්නේ දැන් පුටු උඩ තියෙන එකනේ, අල්ලලා බලන්න පුළුවන් එකනේ.
ඔව්.
ඒකද මේ දර්ශනය. මේ දැනගන්න. දැන් ඔක තේරුම් ගන්න ලේසි වෙන්නේ දැන් අප අල්ලලා බලන්න පුළුවන්ද ඔය පේන එක?
ඇල්ලුවාම දැනෙන්නේ පටවියනේ, ඝන බවක්නේ, හය බවක්නේ.
මම අහන ප්‍රශ්නේ ඔය පේන එක අල්ලන්න පුළුවන්ද දැන්?
පේන එක අල්ලන්න. හිතේ පේන එක අල්ලන්න බෑ. ඒක මගේ හිතේනේ.
ඉතින් දැන් ඇහැට පේන එකක්ද ඔය පේන්නේ දැන්? නෑ
නෑ. ඒ දෙක දෙක.
දැන් S2 වහගෙනත් ඔය විදිහටම පේනවා. දැන් ඒ පේන එක අල්ලන්න පුළුවන්.
බෑ ඒක අල්ලන්න බෑ ඒක.
ඒකයි ඉතින් අපි විශ්වාස කළේ මේ පුටුව උඩ අල්ලන්න පුළුවන් කියන එක බොරුවක්. ඔය පේන්නේ දැන් පේන්නේ මේ මොහොතේ. පරණේවත් නෙමෙයි අනාගතේවත් නෙමෙයි. දැන් මේ මොහොතේ ශරීරය කියලා පේන්නේ. අල්ලන්න පුළුවන් එකක්ද?
නැහැ දැනට දැනෙන දේවල් ටික තමයි මගේ ඇඟ හදලා හිතේ මවලා දෙන්නේ.
නෑ ඔය හදපු හැටිනේ හොයන්නේ.
මම
ඒන බව කියන්නේ ඉස්සෙල්ලා දැන් අපි හිතන් ඉන්නේ එකද? අපි හිතන් ඉන්නේ මේ එළියේ තියෙන ශරීරය අල්ලන්න පුළුවන් ශරීරයේ මේ ඉරියව්වේ කිව්වා කියලානේ. ඇත්තටම ඒක නෙමෙයි. ඕක හැදුන හැටි නෙමෙයි දැන් අහන්නේ. මේ පේන එක ඒකද? පේන එක අපි විශ්වාස කරන එකද? පේන එක භෞතික ශරීරයද? පේන එක භෞතික පුටුවද? හොඳට හිතුවොත් නැහැ නේද?
ඒක මගේ හිතේ කෙලිබිඹු.
මං ආයේ ඇහුවේ නැහැ මොකද්ද කියලා.
හරි දෙක දෙක. හරි. එලි මගේ ඇඟ නෙමෙයි මගේ ඇඟ කියලා කියන්න බෑ මට මගේ හිතේ ඇඟනේ.
අන්න හරි. දැන් අපි හිතන් ඉන්න භෞතික ශරීරේ නෙමෙයි ඔය දැනගත්තේ. අනේ ඒ අදහස ගන්න පුළුවන්.
පුළුවන් සර්. ඒක වෙනස් කියලා.
ඔව් අපි හිතන් ඉන්නේ භෞතික ශරීරය ගැන දැනගත්තා කියලානේ. ප්‍රශ්න කරනකොට පේනවා ඔය අසහගෙනත් මේක පේනවනේ. එළියේ තියෙන එක වෙන්න බෑනේ ඔය තේ. උනාට අපි විශ්වාස කරලා තියෙන්නේ. මගේ ජීවිතේ මේ ඉරියව්වේ කියලා නේ කිව්වේ.
ඔව්.
මේ මොකද්ද චිත්‍රයක් නේ දැන් දැකලා තියෙන්නේ. නේද?
ආ ඔව්.
ඒක
චිත්‍රයක්. ඒක
අල්ලන්න බෑනේ. නේද?
ඔව්.
ඒ පේන චිත්‍රය අල්ලන්න බෑනේ. දැන් ඔය ඇස් දෙක වහගෙන ඔන්න මගේ ශරීරය කියලා පේනවනේ එක.
ඔව්.
ඒ පේන එක අල්ලන්න පුළුවන්.
ඒක අල්ලන්න බෑ. ඒක මගේ හිතනේ.
ඒක මං ඇහුවේ නැහැ. ඔන්න ඔක තමයි අපේ අදහස පනිනවා. මගේ හිතද ඇහුවේ නැහැ. මේ පේන්නේ මේ පේන්නේ අල්ලන්න පුළුවන් එකක්ද? එළියේ තියෙන එකක්ද? නැහැ.
ඒක අල්ලන්නේ.
දැන් තව ටිකක් ඕක ඇහුවොත්. ඔය දැන් මට පේන එක වෙන කෙනෙකුට පේන්න පුළුවන්ද? මට ඇස් දෙක පේන්න පුළුවන්.
වෙන කෙනෙක්ට පේන්න බෑ.
පේන්න බෑ නේද? දැන් බලන්න අපි මේ වාඩි වෙලා ඉන්නවා කියලා ශරීරේ අපිට පේන්නේ නැහැ. පේන්නේ නැහැ කිව්වට කවුරු නැහැ. අපිට අල්ලන්න. අපිට අල්ලන්න බැරි නම් වෙන කෙනෙකුට අල්ලන්න පුළුවන්.
නැහැනේ.
බැ. එහෙනම් වෙන කෙනෙකුට ඔබ පේන්න පුළුවන්. දැන් මේ අහන්නේ අපි ඔය දෙක එකක් අරගෙන ඉන්නේ. මේ දර්ශනේ එකයි භෞතික ශරීරයයි කිය. නේද? ඒක තමයි මේ ශරීරය ගැන හොඳට බලන්න කියන්නේ. දැන් ඔන්න මදුරුවෙක් කෑවොත් එහෙම අපි මේ වෙන කතාවක ඉන්නවා. මදුරුවෙක් කාපු ගමන් ශරීරේ මැවෙනවා නේද?
ඔව්.
හිතට පේනවා නේද? මදුරුවත් පේනවා නේද? මම මේ කියන්නේ ඇහෙන් බලලා නෙමෙයි නะ. ඉදීම දැනෙනකොට. මදුරුවයි කාපු තැනයි මැවිලා ඉවරයිනේ.
ඔව්.
ඒ පේන එක ඇත්තටම එළියේ තියෙන දෙයක්ද ඔය පේන්නේ?
නෑ, ඒ මට පේනවා.
නෑ. මට මන් දැනගත්තුවේ. මන් දැනගත්තු එක තව කෙනෙකුට දැනගන්න පුළුවන්. බැහැනේ?
බැ.
හැබැයි අපි ඉන්නෙම මේ මේ බාහිරේ තියෙනවා කියන්නේ වෙන කෙනෙකුටත් අත්දකින්න පුළුවන් මටත් අත්දකින්න පුළුවන් මට්ටමට ගෙනහැලා නේද?
ඔව් සර්. ඒක එහෙම තමයි වෙලා තියෙන්නේ. ඒක හරි අමාරුයි එහෙම නෑ කියලා ඒකෙන් ගැලවෙන්න.
ගැලවෙන්න යන්න එපා. ඇදෙන හැටි බලන්න යන්නත් එපා. සිද්ධිය සිද්ධියෙන් දකින්න විතරයි කියන්නේ. දැන් ඔන්න ශරීරය කියලා අපි ඉරියව්ව කියලා කිව්වේ ඇත්තටම අල්ලන්න පුළුවන් එකක්ද මේ කියලා පෙන්වන්න පුළුවන් එකක්ද ලං වෙන්න පුළුවන් එකක්ද?
බෑ, එහෙම පෙන්වන්න බෑ. ඒක මට සර්ට් එක පෙන්වන්න බෑ මෙන්න මේකයි කියලා.
ඔව්. මට පෙන්වන්න බෑ ඊනම් තව කෙනෙකුට පෙන්වන්න පුළුවන්.
බෑ. මේ ඒක
මම මේක කියලා ලං වෙන්න පුළුවන්.
නැහැ.
බෑ. ඕක විස්තර කළොත් විස්තර කරන්න පුළුවන් එකම විදිහයි මෙසේ ශරීරයයි. මෙසේ රූපයයි. කියලා විතරයි. මෙහෙමයි. මෙහෙමයි කියන්නේ මේකද? මේක මේක කියලා අපි පෙන්නලා කියන එකයි. මෙසේ කියන එකේ වෙනස තේරෙනවා. මෙසේ ශරීරය මේක ශරීරය කියන දෙකේ වෙනස තේරෙනවා. මෙන්න මේක ශරීරය කියන එකයි මෙසේ ශරීරයයි කියන එකේ වෙනස තේරෙනවා.
ඔව්. මේ කියන එක මට මේ නම් වෙලා පෙන්නන්න පුළුවන් කාට හරි මෙතේ
දැන් මෙන්න වතුරේ බල්ලා මේක තමයි වතුරේ බල්ලා කියන එකයි මෙසේ වතුරේ බල්ලායි කියන එකේ වෙනස පේනවා.
මෙසේ කියනකොට හටගන්න විදිය කියන්නේ
හටගන්න විදිය වස්තුව ගැන නෙවෙයි. මේක කිව්වොත් මේ කිව්වොත් නේද ඒ වස්තුවට ලං වෙනනේ අපි කතා කරන්නේ ඒකේ බැසගෙනනේ ඒ රූපය ගැන කතාවන්නේ කියන්නේ මෙසේ රූපයයි කියනකොට ඒ රූපෙට ලං වෙන්න බෑ. ඒ ලං වෙන්න බෑ කියන්නේ රූපය ගැන කතාවක් නෙමෙයි ශරීරය ගැන කතාවක් නෙමෙයි දැන් කියන්නේ මෙසේ කියනකොට සකස් වීම ගැනයි කියන්නේ. හරි.
හරි
කියන්නේ මෙසේ ශරීරයයි කියනකොට ශරීරය මේකයි කියනකොට ශරීරයට ලං වෙලා කතා කරන්නේ මේ ශරීරය හැදිලා තියෙන්නේ මෙහෙමයි කියලා ඔන්න කතා කරන්න පුළුවන්. මේසේ කියනකොට ඊට වඩා වෙනස් සකස් වීම ක්‍රියාවක් ගැන කතා කරන්නේ. දෙයක් ගැන නෙවෙයි.
හරි.
ක්‍රියාව කියන එකේ දේවල් පෙන්වන්න බැහැ. يعني දේවල් දෙයක් කියලා ලං වෙන්න බැහැ ක්‍රියාව ගැන මෙසේ කියනකොට. හරි. අපිට රූපය කියනකොට දෙයක් සාමාන්‍ය ලෝකයක. බුදුහාමුදුරුවෝ පෙන්නනවා රූපණයටයි රූපය කියලා ව්‍යවහාර කරන්නේ. රූපණ රූපණ කියන්නේ ක්‍රියාවක්. රූපණ රූපති රූපතිති කෝ භික්කවේ තස්මා රූපන්ති රූපණ යන ක්‍රියාව. දැන් ලං වෙන්න පුළුවන් ද දෙයක් මේකයි කියලා?
බෑ, එහෙම කරන්න කියන්න බෑ.
එතකොට ඔන්න ඔය
ක්‍රියාවකට බෑ.
ක්‍රියාවකට බෑ. හැබැයි අපිට ලැබෙන රූප සේරම ඔන්න ඔය ධර්මතාව වෙනවා. ඔය රූපේ කියලා විවාහණයට කියලා ඔන්න එනවා. මේ රූපණ. රූපණ තමයි අපි රූප කරලා තියෙන්නේ. මෙතන ඒක තේරුම් ගන්න මොනවයින්ද රූපණේ වෙන්නේ සීතලෙන් උෂ්ණෙන් ඇති මදුරුවන්ගෙන් අර්පාදයෙන් මේ කජ්ජනීය සූත්‍රය කියන්නේ රූපණේ වෙනවා. දැන් මේ ශරීරය ගැනද කියන්නේ රූපණේ ගැන
රූපණයක් ගැන?
ඔව් කෙසේ රූපණේ. රූපණේ කියන්නේ දැන් දෙයක් නෙවෙයි ආ ක්‍රියාවක්. දැන් ඔන්න ඔය ධර්මතාවය දකින්නකොටම දැන් මෙච්චර කල් කියපු රූප ලෝකෙ රූප කියන අදහස උප්පන බවට පත් වෙනවා. මෙතෙන්දී අපි රූප ටික ඔක්කොම රූපණ කියන්නයි අපි යන්නේ. හැබැයි රූපණ බව නොදන්න කමටයි රූප ලැබිලා තියෙන්නේ. රූපණ බව නොදන්න කමටයි රූප ලැබිලා තියෙනවා. හරියට අර වතුරේ බල්ලෝ ලැබුණා වගේ සකස් වෙන බව
නේ. ඒක මතු වීමක් ප්‍රකට වීමක් නේද?
ඔව්. හැබැයි මේ මොහොතේ කතාවක් නෙමෙයි මේ රූපණ. හරි. මේ මොහොත කියලා කතා කරන්න පුළුවන්. හැබැයි මේ අපේ මේ මොනවා හරි දාපු ගාව අපි ඒ පැත්ත අල්ල ගන්නවා. මේ මොහොතේ ඒ මොහොතක් කියන කතාව නෙමෙයි රූපණ කතාවයි මේ තියෙන්නේ. ඈ
හරි.
රූපණ අපි රූප කරලා තියෙන්නේ රූපණ නේ.
හරි.
ඔය වගේ දැන් අපිට යම් කිසි යම් කිසි දෙයක පැවැත්ම දැන් ඔය ඔබතුමිය මේ මොහොත කියලා ගත්තේ. මේ මොහොත කියන්නේ කාලයනේ නේද?
ඔව්.
එතකොට මේ මොහොතේ රූපණේ වුණා මේ මොහොතේ ඔහම වුණා කියනකොටම තව ටිකකින් කියන්න වෙන්නේ ඉස්සෙල්ලා මෙහෙම වුණා. නේද? එහෙම නැත්නම් අනාගතෙත් මෙහෙම වෙන්න පුළුවන් කියලානේ කියන්නේ.
ඔව්.
දැන් බලන්න අපි අර රූපණය පැත්තක තියලා දැන් කාලය අල්ලගත්තා. වර්තමානයේ අතීතයේ අනාගතේ. හරි.
හරි.
මේ මොහොතේ කියලා අපි දැන් අපේ අදහස. දැන් මේ කතා කරන්නේ රූපණය ගැන. රූපණය පිරිසිඳ දැක්කා. ඒ කියන්නේ දැන් වතුරේ බල්ලා හැදෙන හැටි අපිට කතා කරන්න තියෙන්නේ. වතුරේ බල්ලෙක් ගැන නෙවෙයි. කියන තැනට ආවෝ. මේ සංස්කරණය නිසා සංස්කරණය වුණ දේ කතාවකට යන්න බැරි වෙනව නේද දැන්? වතුරේ බල්ලට කිට්ටු වෙන්න බැරි වෙනව නේද? කතා කරන්න බැරි වෙනව නේද මේ සංස්කරණය සකස් වීම දකින්නකොට? සකස් වීම කියන්නේ ක්‍රියාවක් නේ. සකස් වීම කියන්නේ කනක් දාගන්න එපා. මේ මෙන්න මේකයි කියලා. ක්‍රියාවක්.